මිනිස්සු හොඳට දන්නවයි වචනේ කිව්වොත් සංඛාර කිව්වට
දන්නේ
සංඛාර කියන්නේ මොනවද කියලා අහුවාම උඩින් බලන්න පුළුවන්.
එහෙමයි සා.
නමුත් මේ කියන පදයෙන් කිව්වහම මේකත් මේ ධර්මයේම තියෙන පදයක්. නමුත් අපි සාමාන්‍ය භාවිතයේදී සාමාන්‍ය භාවිතයේදී මේ වචනේ තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. සංඛාර කියන්නේ මොනවද? තව ඔබතුමන් අහනවා. තව කියනවාද ඒ ගැන විග්‍රහය?
සංඛාර කියන්නේ සාමාන්‍ය සංස්කාර පත්‍ය විඥානං කියලා කියනවා නේද? එතකොට මේ විඥාන ධාරාව පවතින්නේ මේ සංස්කාරයන් නිසා කියලා කියනවා. එතකොට මේ සංස්කාරය පවතින්නේ අවිද්‍යාව නිසා කියලා කියනවා. මේ අවිද්‍යා පත්‍ය සංස්කාර. එතකොට මේ සංස්කාර පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, ආනිඤ්ඤාවි සංස්කාර.
එහෙනම් කියartifactId තේරෙන්නේ.
ඔබ බලන්න මම ඕක ගැන සෑහෙන කල්පනා කරලා දෙන හිතලා දෙන මේක හරි වටිනවා මට දැන්. ඊට පස්සේ මම තනියම හිතලා මේක මොකද්ද මේ මොකද්ද? ඊට පස්සේ මේ වචී සංස්කාර, මනෝ සංස්කාර, කාය සංස්කාර, සංස්කාර සංස්කාර මේ සංසාරයේ තියෙන ආසාව.
මනෝ සංචේතනායං උච්චති මනෝ සංඛාරා, වචී සංචේතනායං උච්චති වචී සංඛාරා, කාය සංචේතනායං උච්චති කාය සංඛාරා, චේතන හම්බික්කවේ කම්මං වදාමි. මෙහෙනම් සංචේතනාවට තමයි කර්මය කියලා කියන්නේ. දැන් ඔතන චේතනා කියලා කියන්නේ මූල මාතෘකා ಉದ್ದೇಶය. එහි පටි නිද්දේශ දක්වා යනකොට අන්න විග්‍රහ වෙනවා මේ චේතනාව කියලා ඔතන කියන්නේ නිකම්ම චේතනාව නෙවෙයි සංචේතනාව. සංයෝජන සහිත චේතනාව. ඒ කියන්නේ රාග දේශ මොහ සහිත චේතනාව. ඒක තමයි සංඛාර කියන්නේ. එහෙනම් අන්නේ සංඛාරම තමයි කර්ම කියලා කියන්නේ. තවත් විදිහකට ගත්තොත් දැන් මේක පැහැදිලි කරන්න පුළුවන් මෙහෙම. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත, කය, වචනේ ක්‍රියාත්මක වන ස්වභාවය. මෙන්න මේ ස්වභාවයට තමයි සංඛාර කියන්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත ක්‍රියාත්මක වෙනවා. වචනේ ක්‍රියාත්මක වෙනවා. කය ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ස්වභාවයට කියනවා සංඛාර. මෙන්න මේකටම කියනවා සංචේතනාව. මේකටම කියනවා කර්මය කියලා. පැහැදිලි.
ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න.
තව පැහැදිලි කරනවා කියන්නේ ඉතින් ඒ ටිකම තමයි කියන්නේ.
ඒ කියන්නේ සංචේතනාව
කියලා කියන්නේ යම්කිසි ආකාරයකින් මේ සිත, කය, වචනය ක්‍රියාත්මක කරන නම් සත්වයක් විදිහට රහතන් වහන්සේගේ සිත, කය, වචනය කියලා තුනක් තියෙනවා.
ඔව්.
ඒකයිල ප්‍රභාසර සිතකින් කරන වැඩ. දැන් අපි මේ කතා කරන්නේ සත්වයක් ගැන. රහතන් වහන්සේට නම් කරන්න දෙයක්
නැහැ.
ඔව් සර්. දැන් සත්වයක් ඉන්නවනේ. සත්වයක් ඉන්නවා හේතුඵල වශයෙන් සකස් වෙච්ච මේ ස්කන්ධ පංචකය තුල. දැන් එයා නැහැ කිව්වොත් එහෙම මේ ධර්මයේ තෝරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතු ඇති කල්ලි පවතිනවා කියලා. හේතු නිරෝධ කල්ලි නිරෝධ වෙනවා කියලා. දැන් අද මේ සමහරු කියනවා මේක ඇතුලේ සත්‍යයක් නැහැ, මොකක්වත් නැහැ කියලා. මොකෙක්වත් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒක සත්‍යයක්වත් නැත්නම් මොකෙක්වත් නැත්නම් අපිට නිවන් දකින්න කියලා දෙයක්වත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ, ප්‍රශ්නයක් නැහැ. දැන් එහෙනම් දැනටම ප්‍රශ්නේ විසඳිලා. එහෙම කියන්න පුළුවන් කමක් තියෙන රහතන් වහන්සේට විතරයි. මේ සත්‍යයක් නැහැ කියලා. එහෙනම් සත්‍යයේ ඉන්න නිසානේ අපි මේ සත්‍ය නිරෝධයට කරන්නේ, නිරෝධයටපත් කරන්න උත්සාහ කරන්නේ. එහෙනම් හේතුඵල වශයෙන් සකස්වන්නා වූ සත්‍යයක් ඉන්නවා. එහෙනම් මේ හේතුඵල වශයෙන් සකස් වෙච්ච සත්‍ය කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. මෙන්න මේ සිත, කය, වචනය රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් ක්‍රියාත්මක වන ස්වභාවය. සිත රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් ක්‍රියාත්මක වෙනවා. වචනේ රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් ක්‍රියාත්මක වෙනවා. කය රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ස්වභාවයක තමයි සංඛාරය කියලා කියන්නේ. මෙන්න මේ සංඛාරය සකස් කරන ඒ සිතේ ක්‍රියාවලිය තමයි මේ කියන්නේ සිත තුළ මෙන්න මේ සංඛාරය සකස් කරන ඒ චෛතසිකයට තමයි චේතනා චෛතසිකය කියලා කියන්නේ. දැන් කියත කියලා එකක් තියෙනවා. කියතෙන් කරන වැඩේ ලිහිරණ එක. ඒ වගේ උපකරණීය තමයි චෛතසිකය තමයි චේතනා. එකෙන් කරන වැඩේ තමයි සංඛාර. එහෙනම් සංඛාර කියලා කියන්නේ මොකද්ද? ඒක ගොඩක් ගැඹුරට විග්‍රහ කරන්න ඕන තැනක් ඇත්තටම. සංඛාර කියන එක ටිකක් ගැඹුරු කාරණාවක්. සංඛාර කිව්වහම දැන් අපි පංචස්කන්ධේ සංඛාර ඉස්සලා තේරුම් ගමු. ඒක උඩට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. දැන් ඔබට මේ ඉස්සලා මේ රූප වගේයක් පේනවා නේද? දැන් ඇහි ස්වභාවය මොකද්ද? පේන එක. ඇහැට රූප පේනවා. පෙනීම අතරින් අපි දැකීම ලබන්න ඕන. දැන් ඔබට පේන හැම දෙයක්ම ඔබට අඳුර ගන්න පුළුවන්ද? පේන දේවල් අඳුර ගන්න පුළුවන්ද? ඈ?
ඔහුඟක් දේවල් අඳුර ගන්න පුළුවන් සම්මාස.
පේන දේවල් අඳුර ගන්න බෑ. ඔබ දකින්න ඕන.
ආ. ඒ කියන්නේ සම්මාස මට තේරුණා.
ඒ කියන්නේ දැන් ඔබ දැන් බලන්න. දැන් මම කියන අතන බුදුරජාණන් වහන්සේගේ රූපේ දිහා බලන්න කියලා.
ඔව්.
දැන් ඔබ බුදුරජාණන් වහන්සේගේ රූපේ දකින්නවා.
ඔව්.
වටේ තියෙනවා පේනවා.
ඔව්.
පේනේ වඳුර ගන්න පුළුවන් දකොට ඒ වෙලාවෙම. දැන් ඔබට මේ දැන් දැකලා තියෙන නිසා දැනගන්න එක නෙවෙයි මම මෙහන්නේ.
ඔව්.
දැන් ඔබ යමක් දිහා බලද්දී ඔබට ඒ කාරණා විතරක් පේනවා වටේ තියෙන ඒ කාරණා විතරක් ඔබ දකින්නවා අනිත් ඒවා පේනවා.
ඔව්.
දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඔබ මෙහෙම සමහරවිට කල්පනා කරනවා මෙහෙම පුටුවකට වෙලා.
ඔව්.
කල්පනා කරනකොට ගැඹුරට කල්පනා කරමින් ඉන්නවා. ඒ වෙලාවේ ඉන්නේ මනෝද්වාරේ.
ඔව්.
මනෝද්වාරේ. මනසේ තමයි මනස තමයි වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ මනෝ විඥානේ.
එහෙමයි.
අපිට මෙතන විඥාන හයක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. මේ විඥාන හයම එක සැරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක සැරේට එකයි. දැන් ඒ වෙලාවේ ඔබ මනෝද්වාරේ ඉන්නේ. එතකොට මනෝ විඥානේ වැඩ කරන්නේ. දැන් මේ වෙලාවේ ඔබේ මිත්‍රයෙක් හරි කවුරු හරි මේ ඔබේ විරිඳ හරි මෙහෙම එහාට මෙහාට යනවා මෙතනින්. ආ. කීප සැරයක්. නමුත් ඔබ අර කල්පනාව තුලම ඉන්නවා. ඊට පස්සේ ආවිල්ලා කියනවා මම දැන් ගොඩක් වෙලා මෙතෙන්ට ආවිල්ලා.
ආ.
එතකොට ඔබ කියනවා අනේ මම දැක්කේ නැහෙනි කියලා. ආ. එහෙම වෙලා නැද්ද?
එලා තියෙනවා සමහරවිට.
දැන් ඔබේ ඇහැට පෙනුණා යා මෙහෙම මෙහෙම යනවා.
ආ.
දැක්කේ නැහැ කියන්නේ මොකද්ද?
ඒ කියන්නේ විඤ්ඤාණය එතනට ફોකස් වෙන්නේ නැහැ.
ඒ කියන්නේ චක්කු විඤ්ඤාණය හටගත්තේ නැහැ.
නැහැ. එහෙමයි සාමාන්‍යයෙන්.
එහෙනම් ඇහැට රූප පේනවා කියන එකයි, ඇහෙන් රූප දකින්නවා කියන එක එකද දෙකද?
දෙකක්.
දෙකක්. එහෙනම් දැකීම තුල තියෙන දුන මොකක්ද? පෙනීම කියන්නේ ඇහි ස්වභාවය.
එහෙමයි.
ඇහැට රූප පේනවා.
ඔව්.
පේන හැම දෙයක්ම අඳුර ගන්න බෑ.
එහෙමයි.
පේන දෙයක් අඳුර ගන්න නම් අපි දකින්න ඕනේ ඒක.
එහෙමයි.
අන්නේ දකින මොහොත තමයි චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ. ඇහෙන දෙයක් අහන්න ඕනේ. එතකොට තමයි අඳුර ගන්න පුළුවන්. දැනගන්න පුළුවන්. දැන් ඇහෙන හැමදේම දැනගන්න බෑ. දැනගන්න නම් ඇහෙන දේ අහන්න ඕන.
හ්ම්.
ඒ කියන්නේ සෝත විඥානය සකස් වෙන්න ඕන. මේ විදිහට විඥාන හය සකස් වුණාම තමයි බාහිර අරමුණ අපි අඳුර ගන්න. එතකන් මේ අරමුණ ඇවිල්ලා ආයතනයන්ගේ ස්පර්ශ වෙනවා මිසක් ඒක අපි අඳුර ගන්නෙ නෑ. දැන් ඇහැට රූප පෙනුණාට අපට රූපයක් අඳුර ගන්න පුළුවන් ඉන්නේ දැක්කොත් විතරයි. එහෙනම් ඒ දැකීම සිද්ධ වෙන්නේ කොතනදීද? ඒ ඇහත් එක්ක සිත සම්බන්ධ වෙන්න ඕන. ඇහැයි සිත එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මේ අවස්ථාව තමයි කියන්නේ චක්ක විඥාන කියලා. මම එකක් කිව්වහම මේ අනුසාරයෙන් ඊටු ටික තෝරගන්න පුළුවන්.
එහෙමයි.
එතකොට ඇහැයි සිතයි සම්බන්ධ වෙන අවස්ථාව තමයි කියන්නේ චක්ක විඥාන කියලා. ඒ කියන්නේ ඇහැ කියන්නේ ඇත්තටම ద్వාරයක්. මේ ద్వාරයෙන් එබිලා බලනවා කවුද? සිත. සිත මේ චක්කු ద్వාරයෙන් ඉවිල බලනකොට තමයි චක්කු විඥාන. එහෙනම් ඇහෙන් රූප දැක්ක කියලා අපි හිතුවට ඇත්තටම දැකලා තියෙන්නේ කොහෙන්ද?
හිතෙන්.
සිතෙන් දැකලා තියෙන්නේ. සිතෙන් දැක්ක රූපය සිතෙන් තමයි මේ රූපය දැක්කේ. සිතෙන් රූපය දකින්න උපකාර කරගත්ත චක්කු ద్వාරයේ දොර ඇහැ දොර. ඇහැ දොරෙන් ඉවිල බලලා තමයි සිත අඳුරගත්තේ අන්නර බාහිර රූපේ. වැදෙන්නේ. එතකොට ඔන්න බලන්න. එතකොට මේ ක්‍රියාවලිය දැන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපයයි පටිච්ච වෙලා එකට එකක් හේතුඵල වශයෙන් ස්පර්ශ වෙලා උපදිනව එතන මොකද්ද? චක්කු විඥානෙ. දැන් එතකොට මේ චක්කු විඥානෙ කියන එක සැරේ සකස් වෙච්ච එකක් නෙවෙයි. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියන මේ සිද්ධාන්තයේ ක්‍රියාත්මක වෙන මොහොතේ ඒ චක්කු විඥානේ හටගන්න ඉස්සෙල්ලා ඊට පෙර චෛතසික හතරක් සකස් වෙන්න ඕන. කිසිම සිතක් තනිව හටගන්නේ හැම හිතක්ම හටගන්නේ චෛතසිකත් එක්ක. ඊට අනුකූලව යෙදෙනා වූ චෛතසික තියෙනවා. කුසල අකුසල අව්‍යාකෘත චෛතසික තියෙනවා. මෙන්න මේ චෛතසික අනුව තමයි හටගන්න සිත කුමක්ද කියලා තීරණය වෙන්නේ. එතකොට ඔන්න ඔය චක්කු විඥානේ සකස් වෙන්න ඉස්සෙල්ලා චෛතසික හතරක් එතන සකස් වෙන්න ඕන. මොකක්ද අපි දැන් බලමු මොනවද කියලා. එතකොට ඔබට සංඛාර කියන ක්‍රියාවලිය ගැන අවබෝධයක් එනවා. නැත්නම් හැමදාම සංඛාර කියවුවහම අපිට නිකන් කිය කියන දෙනවා මේ රාගයෙන් දේශයෙන් මොහි හිතන කියන කරන්නේ කීටි කිව්වට අපිට මේක ගැඹුරට තේරෙන්නේ
නැහැ.
දැන් අපි බලමු මේ විඥානයේ සකස් වෙන ඉස්සල සකස් වෙන මේ අනිකුත් චෛතසික ගැන. එතකොට ඔබටම තේරුම් ගන්න පුළුවන් මේ පංචස්කන්ධ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා. පංච උපාදාන ස්කන්ධය සහ පංචස්කන්ධය කියන මේ දෙක අතර තියෙන වෙනස. දැන් මුලින්ම සිද්ධ වෙන්න ඕන මොකද්ද? දැන් රූපේ දකින්න නම් ඉස්සෙල්ලා මොකද්ද වෙන්න ඕනේ? ඇහැයි රූපෙයි
ගැටෙන්න
ඕනේ. ආ ගැටෙන්න ඕනේ, ස්පර්ශ වෙන්න ඕනේ. නේද? මේ දෙක එකට ස්පර්ශ වෙන්න ඕනේ. මේ පටිච්ච කිව්වේ මේ දෙක එකට එකක් ගැළපිලා ස්පර්ශ වෙන්න ඕනේ. මෙන්න මේ ස්පර්ශ වෙන මොහොතේ මේ ස්පර්ශය සකස් කරන චෛතසිකයක් තියෙනවා. ඒකට කියන්නේ ස්පර්ශ චෛතසිකය. හැම හිතකම රහතන් වහන්සේගේ සිතේ පවා යෙදෙන චෛතසික හතක් තියෙනවා. සබ්බ චිත්ත සාධාරණ චෛතසික කියලා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ජීවිතේන්ද්‍ර ඒකාග්‍රතාව කියලා. මේ චෛතසික හත නැතුව සිතක් ගොඩනගින්නේ. එහෙනම් ඕනෑම සිතක් ගොඩනගින්නේ මේ චෛතසික හත යෙදෙන්න ඕන. රහතන් වහන්සේගේ දෙන්නේ ওই චෛතසික හත සම්පූර්ණ සාධාරණ චෛතසික. උන්වහන්සේගේ අනිකුත් චෛතසිකයේ දෙන්නේ නැහැ. මොකද රාග දේශ මොහ සාමලීම ශේකර තමයි ඇති නිසා. එතකොට සාමාන්‍ය කෙනෙක්ගේ පෘථග්ජන කෙනෙක්ගේ සහ ආරි මාර්ගයේ වඩන අරියත් ඵලයෙන් මෙහා ඉන්න කෙනෙක්ගේ ඒ මට්ටමේ රාග දේශ මොහ යෙදිලා තියෙන ආකාරයන් අනුව ඉතුරු වෙලා තියෙන ආකාරයන් අනුව ඒ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ ඒ චෛතසිකයේ දෙනවා. එතකොට දැන් ස්පර්ශය ඉස්සෙල්ලම සිද්ධ වෙන්න ඕන. එහෙනම් රූපේ දකින්නවා. එහෙනම් මෙන්න මේ පළමු වෙනි චෛතසිකය තමයි ස්පර්ශ චෛතසිකය. දැන් පංචස්කන්ධ ක්‍රියාවලියේ අපි ගන්නව කොහොමද තියෙන්නේ? රූප, වේදනා, සංඥා,
සංස්කාර,
විඥාන. මෙන්න මෙතන රූප කියන අවස්ථාවට තමයි ඔය ස්පර්ශ කියන චෛතසිකය දෙන්නේ. රූප කියන අවස්ථාවේදී දෙන චෛතසිකය තමයි ස්පර්ශ චෛතසිකය. ඇහැයි රූපයයි එවන් උපසංහරතේ යනුව කරණාසය දිය ශරීරයේ මනස තෝරගන්න පුළුවන්. එහෙනම් ඇහැයි රූපයයි එකට ස්පර්ශ වෙන වෙලාවෙ යෙදුනා ස්පර්ශ චෛතසිකය. එහෙනම් ඊළඟට යෙදෙන චෛතසිකය මොකක්ද? දැන් ස්පර්ශය සිද්ධ වුණා. දැන් ඊළඟට මොකක්ද හටගන්නේ?
වේදනාව.
වේදනාව. අන්න වේදනා චෛතසිකය හටගත්ත ඊළඟට ස්පර්ශ චෛතසිකය. ඊළඟට
වේදනාව.
වීමක් දනවන ස්වභාවයක්. ඒ කියන්නේ මොකද්ද මේ සිද්ධ වුණේ කියලා අර දැනගන්න පටන් ගන්න පළවෙනි නිමේෂය. පිස්සල ස්පර්ශ සිද්ධ වුණා. ඊළඟට සිද්ධ වුණේ මොකද්ද කියලා දැනගන්න හදනවා දැන් සිත. දැනගන්නකොට ඉස්සෙල්ලම සකස් වුණේ මොකද්ද? වේදනා චෛතසිකය. දැන් ඊට පස්සේ මොකද හටගන්නේ? මොකද්ද හටගන්නේ?
සංඥාව.
සංඥා චෛතසිකය කියන්නේ මොකද්ද? අර වේදනාව හඳුන ගන්නවා. කෙබඳු වේදනාවක්ද මේ සකස් වුණේ කියන එක අර සිත විසින් හඳුන ගන්න තුන්වෙනි චෛතසිකය. ස්පර්ශ චෛතසිකය ඒකේ දෙනවා රූප කියන අවස්ථාවට. ඊළඟට වේදනා කියන අවස්ථාව. ඊළඟ සංඥා කියන අවස්ථාව. දැන් ඔන්න ස්පර්ශ වේදනා සංඥා කියලා චෛතසික තුනක් සකස් වුණා. දැන් මේ තුනෙන් එනවා තොරතුරක්, දත්තයක් සිතට. දැන් එතකොට සිතට පුළුවන් කමක් නැහැ එළියට ඇවිල්ලා මේ කාරණාව බලන්න. සිත කරන්නේ මොකද්ද? මේ චක්කුද්්වාරය තුලින් තමයි මේ චක්කුද්්වාරයෙන් එනව වර්ණ සටහනක් තමයි හිත අඳුරගන්නේ. එහෙනම් සිත මොකද්ද කරන්න ඕනේ මේ වෙලාවේ? හිත කරන්න ඕන අර බාහිර රූපේ ආපු දත්ත ටික හිත ඇතුලේ ප්‍රතිනිර්මාණය කරගන්න ඕන. ඡායාව හදා ගන්න ඕන. ප්‍රතිබිම්බේ හදන්න ඕන. එතකොට තමයි හිත ඒ ප්‍රතිබිම්බේ දකින්නේ. එතකොට බාහිර රූපේ නෙමෙයි. එහෙම. බාහිර රූපේ හැට පේනවා. පේන එකේ වර්ණ සටහනක් ගන්නවා හිත. අරගෙන හිත ඇතුලේ හදා ගන්නවා මෙන්න මේ රූපේ. මෙන්න මේ ප්‍රතිබිම්බේ හැවත් මෙන්න මේ ඡායාව හැවත් මෙන්න මේ රූපය හදා ගන්න අවස්ථාව තමයි අපි කියන්නේ චිත්තජ රූපය. මෙන්න මේ චිත්තජ රූපය තනන ක්‍රියාවලියට තමයි කියන්නේ සංඛාරය කියලා. කරන චෛතසිකයට තමයි කියන්නේ චේතනා කියලා.
සාමස එතකොට දැන් සිත මුලින්ම ඇහැට රූපයක් ගැටෙනවා. එය ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ එතකොට තමයි ස්පර්ශ චෛතසිකය යෙදෙනවා. ඊට පස්සේ ඒ ස්පර්ශ චෛතසිකය මූලික කොට
ඒක නිසා හටගන්නවා වේදනා චෛතසිකය.
වේදනා චෛතසිකය හටගන්නවා. ඊට පස්සේ වේදනාව
හඳුනගන්නවා
සංඥාව. ඒක තමයි සංඥා චෛතසිකය.
චෛතසිකය
යෙදෙන්නේ.
එතකොට ඒ ආපු තොරතුර තියෙනවනේ දැන් ස්පර්ශ වුණා මෙහෙම ඒක අඳුරගත්ත ඒ වේ ස්පර්ශ වුණා ඊළඟට ඒක වීමක් දැනුණා ඊළඟට හඳුනගත්ත කුමක්ද කියලා.
එහෙමයි.
දැන් එතකොට එනවනේ මේ යම් තොරතුරක් ඇසෝස්සේ චක්කු ප්‍රසාදයට පතිත වෙනවා අර රූපේ වර්ණ සටහන.
එහෙමයි.
මෙන්න මේ වර්ණ සටහන හිත ඇතුලේ හැදෙන්න ඕන දැන්. එතකොට හිත ඇතුලෙන් තමයි මේ රූපේ දකින්නේ.
දකින්නේ.
දැන් ඔබ හිතුවට මේ රූපේ පේන්නේ කියලා ඇත්තටම ඔබට මේ රූපේ නෙමෙයි පේන්නේ. හිත ඇතුලෙන් හදපු රූපේ. දැන් ඇයි එහෙම කියන්නේ? දැන් මේ වෙලාවේ ආලෝකය නොතිබුණොත් මොකද වෙන්නේ?
මොකුත් පේන්නේ.
පේන්නේ. එහෙනම් ඔබ දැකලා තියෙන රූපේට ආලෝකයද?
ආලෝකය.
එහෙනම් රූපේ කියලා අපි දැකලා තියෙන මොකද්ද?
හිතේ හදාගත්ත දෙයක්.
ආලෝක සටහන.
එහෙම.
වර්ණ සටහන කිව්වේ ඒකයි. එහෙනම් දැන් එතකොට දැන් ඇයි මං එහෙම කියන්නේ? දැන් මේ රූපේ ඔබ දකින්නවා කියලා කිව්වොත් දැන් ඔබට මට පෙන්වන්න පුළුවන් මේ රූපේම වෙනස් විදිහකට තව සුළු වෙලාවකින් මේ ලයිට් එක දැම්මම මේ රූපේ ඔබට නෙමෙයි පේන්නේ. මේ රූපේ නෙමෙයි පේන්නේ.
එහෙම වෙනස් වෙලා.
වෙනස් රූපයක්.
ආලෝක ඔක්කොම වෙනස් වෙලා.
ආ පැහැදිලි නේද?
එහෙනම්
ඒ වෙලාවට පේන්නේ ඒ වෙලාවේ තියෙන අවර්ණ සටහන. ඒ විදිහට මේ ලෝකේ අපිට මේ පේන හැම රූපයක්ම පේන්නේ අපට එහි වර්ණ සටහන විතරයි. මේ වර්ණ සටහන තමයි හිත ඇතුලෙන් හදන්නේ. මෙන්න මේ වර්ණ සටහනින් ඒ හිත ඇතුලේ රූපේ හදන අවස්ථාවට තමයි කියන්නේ සංඛාරය කියලා.
එතකොට සම්මාංශ ඒ සංස්කාරය අපි කියමු දැන් මේ බුදු රූපය මේ බුදුරජාණන් වහන්සේ මෙතන නැළලා තියෙන රූපය ආලෝක සටහන මගේ ඇහෙන් දකින්න එක ස්පර්ශ වෙනවා. ඒ ඊට පස්සේ වේදනාවක් හටගන්නවා. ඊට පස්සේ ඒ වේදනාවට යම් කිසි සංඥාව හටගන්න මෙන්න බුද්ධ රූපයක් එහෙම කියලා අඳුන ගන්නවා. එතකොට
ඒ වර්ණ උසදිග පළල හැම දෙයක්ම අඳුර ගන්නවා.
එහෙමයි. එතකොට ඒක දැන් මේ බුදුරුවක් මේකේ වර්ණ මේ තැමිලි පාට මෙහෙම කළු පාටට පිටිපස්ස කොහරි අඳුර ගන්න විදිහේ සංඥා ඒවා ඔක්කොම හඳුනා ගැනීමත් කරන්නේ සංස්කාරයෙන්
නෑ නෑ නෑ. ඒක තමයි සංඥාචෛතසිකය කියන්නේ.
සංඥාචෛතසිකය කියන්නේ හඳුනා ගැනීම.
හඳුනා ගන්න අවස්ථාව. ඊට පස්සේ හඳුනාගත දත්ත ටික තමයි සිත විසින් ප්‍රතිනිර්මාණය කරන්නේ.
ඒ හඳුනා ගන්න දේවල් දැන් පෙර සංස්කාරයන්ගෙන් ගත්ත දේවල් ද හඳුනා ගන්නේ.
නෑ
නෑ. පාට මේ බුදු
ආ මෙහෙමයි. ඒ පරණ නාම ගෝත්‍ර පරණ නාම රූප සටහන් ඒ වෙලාවේදී හේතු වෙනවා මේ 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 ආකාරයෙන් මෙහෙමයි මේ වර්ණයේ මෙහෙමයි කියන අන්නේ වර පෙර මතකේ බැහැගත්තා වූ නාම රූප ඒ අවස්ථාවට යෙදෙනවා.
ඒවට මේ නිකම්
ඒ කියන්නේ ඒ සංජානනය වෙන අවස්ථාවේදී කියන්නේ මෙන්න මේ සංඥාව මේ වර්ණයයි මෙහෙමයි මෙහෙමයි කියලා අඳුරගන්නේ අර පෙර මතකයේ වැහගෙන තියෙනවා
තමයි.
ඒව ෂණිකව පරිසම්පාද ඔතන චිත්තක්ෂණයේදී පරිසම්පාද මේ අසුරක් ගන්න වෙලාවේ අච්චර සංඝාත මෙන්න මේ වගේ සුළු කාලයකදී චිත්තක්ෂණ කෝටි ලක්ෂයක් යනවා. ඒකට තමයි ඒව යන්නේ. යන්නේ වේගෙන් ගිහිල්ලා පරිසම්පාද එක චිත්තක්ෂණයක පරිසම්පාද චක්‍ර 16ක් යනවා. එක චිත්තක්ෂණයක. එක චිත්තක්ෂණයක් කියලා කියන්නේ ඔබට ගණනය කරන්න පුළුවන් විදිහ බලන්න. එක අසුරක් ගන්න වේලාවක් අච්චර සංඝාත මෙන්න මෙච්චර වේලාවක යනවා චිත්ත වීති කෝටි ලක්ෂයක්. ඒ කියන්නේ 1.12ක සංඛ්‍යාවක් සිත් වේලි. චිත්ත දාම චිත්ත වීති
ඒක සිත් වේලියක
චිත්තක්ෂණ 17ක් තියෙනවා. එක චිත්තක්ෂණයක් ඇතුළෙත් හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ කියලා හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ සංප්‍රයුක්ත කියලා පටිච්ච සමුප්පාද චක්‍ර හතරක් එක චිත්තක්ෂණයක් තුළ එකකින් එක ඒ කියන්නේ එක චිත්තක්ෂණේ එක චිත්තක්ෂණයක් ඇතුලේ එක පටිසමුපාදයක් හතර බැගින් ක්‍රියාත්මක වෙමින් ඒ පටිසමුපාද 16 වතාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එක චිත්තක්ෂණයක් හැදෙන්නත් පටිච්ච සමුපාද චක්‍ර 16ක් යනதோ. දැන් හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ අසමසම ප්‍රඥාන තරම. අසුරක් දහන වේලාවෙදි චිත්ත වීති කෝටි ලක්ෂයක් යනවා. ඒ කියන්නේ 1.12ක සංඛ්‍යාවක් දල වශයෙන් 1.12ක සංඛ්‍යාවක් චිත්ත වීති. එක චිත්ත වීතියක තියෙනවා චිත්තක්ෂණ 17ක්. කාට හරි මේ අසුරක් ගන්න වෙලාව තප්පරයක් කියලා ගත්තොත් තප්පරයක තියෙන සිද්ධාන අඳුර ගන්න අවබෝධ කර ගන්න උහු කරන්න ඕනේ 1.12 වැඩි කිරීම 17. ඒන සංඛ්‍යාව තමයි එක අසුරක් ගන්න වෙලාවක තියෙන සිත් ප්‍රමාණය. ඒ තරම් සුළු කාල පරාසයක් තමයි එතකොට එක සිතකට වෙන්නේ. ඒ සිත ඇතුළෙත් පටිච්ච සමුපාද චක්‍ර 16ක් යනවා. හේතු කියන එකෙන් හතරයි ප්‍රත්‍ය කෙනකින් හතරයි, අඤ්ඤමඤ්ඤ කෙනකින් හතරයි, සම්ප්‍රයුක්ත කෙනකින් හතරයි. විභංග ප්‍රකරණය අරගෙන බලන්න පුළුවන්. විභංග ප්‍රකරණය යන්න ඔය පටිසමුපාද චක්‍රවාර 16 ගැන පැහැදිලි කිරීමක් තියෙනවා. දැන් හිතා ගන්න පුළුවන් එතකොට ඔය සිද්ධ වෙන දේවල්.
ඒ තරම් වේගෙන් වෙන දෙයක් මේ තථාගතයන් වහන්සේ ඒ එතුමාණන් විසින්ම දැකගත්තා.
දැකලා අවබෝධ කරලා පින්නුව මිසක් මේ ලෝකේ වෙන කිසි කෙනෙක්ට මේක තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. උන්වහන්සේ පෙන්නනකම් අපට කවදාවත් තේරුම් ගන්න බෑ. මේකට කියන්නේ ඒ අසමසම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම ලෝකේ පහළ වෙලා මේ ධර්මයේ පෙන්වා දෙනකම් අපි ඉන්නේ මහා අන්ධකාරයක. දැන් උන්වහන්සේ පෙන්වලා තියෙන නිසා අපට තේරෙනවා මිසේ වෙන්නේ කියලා. එතකොට එහෙනම් දැන් පැහැදිලි නේද? එතකොට දැන් ඔබට අර ප්‍රශ්නට උත්තරයක් එනවා. සංඥාව කියන එක අවස්ථාවේදී අර පරණ නාම රූප සටහන් පරීක්ෂා කරන්න සිතට එනම් ඕනසනම් වෙලාව
තියෙනවා.
අපිට හිතනට මේක මෙහෙම කරනකොට වෙන වැඩක් කියලා. ඒ වෙලාවේ චිත්ත වේදි කෝටි ලක්ෂයක් යනකොට වැඩේ වෙලා
ඉන්න භවයන් වල දැකපුවවත් බලලැති.
දැන් ඒක ක්ෂණිකව සිහි වෙන එකක්. ඉතින් ඒ තරම් හිත වේගවත්, සිතේ වේගවත් භාවය තමයි අපිට මේ පෙන්වලා තියෙන්නේ.